අනාත්ම ආකාරයෙන් අනාත්ම දෘෂ්ටි කෝණයෙන් බලන විට ධාතුන් වහන්සේලා වන්දනා කිරීම නිවැරදිද? In view of anatta is venerating relics is strictly correct, completely correct, right? Something like that.
I love venerating relics, for the real relics of the Buddha is the Dhamma. In the Dhammadhyaya Sutta, he said, be an heir to the Dhamma, not an heir to my material things. So if you really want to worship relics, worship the real relics of the Buddha, which are the Dhamma, not bones.
Mama kemati vandana karanda dhatun vahanseelata. Habai sabayama dhatun vahanseelata kiyala kiyanne Dhammadhyaya Sutra Budhurajan vahanse deshana karana vidiyata dharmayan. Dhammadhyaya deshana karanne oba dharmaye uruma karuman bawata pat wenna kiyala. E nisa mama dharmaye vandana karanna kemati dhatun vahansela ekenne e vidiyata Budhurajan vahanse deshana karapu vidiyata vandana kirimata oba ekata pili vandana kirimata wada. මේ හරි පුංචි අපුරුවකින් ලියනවා කවුරු හරි කෙනෙක් හැමදාම එනවා කියන්නේ තේරෙන කියන්නේ මේ ලෝගෝ වෙන්න එපා ස්ටිංජි
ස්ටිංජි යස් යස්
විසුද්ධි මාර්ගයේ විග්‍රහ කරන විදිහට විදර්ශනා ඥාන බොහෝ හාමුදුරන් වහන්සේලා ඒ වගේම මෙහෙණින් වහන්සේලා මේ දිනවල විග්‍රහ කරන්නේ යම්කිසි ප්‍රපංචයක් හැටියට විදර්ශනා ඥාන ලැබෙන මේ විදර්ශනා ඥාන කියලා කියන්නේ මොනවද? ඒව ඇත්තටම තියනවාද? Venerable Sir, as Visuddhimagga explains the series of vipassana ñāna, nowadays, most of the monks and nuns explains their experiences of a phenomena which conforms these vipassana jnanas. What is all about these vipassana jnanas? Are they real?
It is one way of explaining the arising of insight, but it is not the only way to explain the arising of insight.
විදර්ශනාව නැත්නම් ප්‍රඥාව ගැන පැහැදිලි කරන එක ක්‍රමයක්. ඒක එකම ක්‍රමයේ නෙවෙයි.
So some meditators experience an insight of a different nature which still destroys the defilements, destroys lobha dosa and moha. And as long as those are destroyed, then the magapala occurs. So sometimes they're done all in one, sometimes instead of a whole series of seven in order, sometimes two at a time, three at a time, four at a time. This is one way, but not the only way.
ඒ නිසා එක එක භාවනා ගුරුවරු විවිධ ක්‍රම කියලා දෙනවා මේ කෙලෙස් දුරු කරන්න, ලෝභ දේශ මොහ ගැති කරන්න. ඉතින් විවිධ ක්‍රම තියෙනවා ඉතින්. ක්‍රම හතරක් තියෙන ගුණ. ඒ නිසා මේ විදර්ශනා ක්‍රමය එකම ක්‍රමය නෙවෙයි.
Because those seven are based on Ratta Vinita Sutta, as we mentioned earlier, which is a relay of chariots, Ratta. Sometimes you don't always travel in chariots, sometimes you travel by horse, and these days you can travel by aircraft, very fast, very quick.
Ratta Vinita Sutra di sadhan karvati na asvagaratta ratta vinyana e udhaharne pennala, e samaglavata ඒ අස්වගරත් වලින් යනවා සමහරවිට අස්වැලි විදිය යනවා හැම මේ කාලේ අපිට මේ ගුවන් යානයෙන් යන්න පුළුවන් ඒකක් ඉක්මනින් කියන
And in a couple of days' time, I will give a talk on insight, on how the practice of jhana gives rise to insight, why and how.
ඒ නිසා තව දවස් කිහිපයකින් මම ධ්‍යාන විශේෂයෙන්ම ප්‍රඥාව පිළිබඳ වගදේශනයක් කරනවා. ඒකදී ධ්‍යාන උපයෝගී කරගෙන කොහොමද ප්‍රඥාව දියුණු කරගන්න කියලා මම කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඔකේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ප්‍රථම දෙවන තුන්වන හතරවන ධ්‍යාන තුල විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව පවතින ආකාරය සහ හඳුනා ගන්නා ආකාරය පැහැදිලි කර දෙන්න. Venerable sir, please explicate about විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව of first, second, third and fourth jhana.
I think I will probably make that the subject of my talk tomorrow morning, when I'll explain the jhanas in detail. So I'll put that question aside and be answered tomorrow morning.
Dhyana pilivada mage desanavedi heta e gana kiyala dena eksa eka ehema thibichcha. Author, questions on jhana, I will keep.
I said, yeah, keep it small, yes, yeah.
Megat, me jhana gana diyenne, Brahma Vihara jhana. There's a question. Keep it.
No, I can do that now.
Can you know?
Yes, sir.
කොහොමද කෙනෙක් මේ බ්‍රහ්ම විහාර ධ්‍යාන දියුණු කරන්නේ? මේ හතරේ තියෙන වෙනස්කම් මොනවද? Venerable sir, how does one develop බ්‍රහ්ම විහාර ධ්‍යාන and what is the difference between the four?
Okay. The only one which I know is through metta. And if you practice very strong metta, after a while the piti sukha is strong, the stillness is strong. And the way which I advise is to take away the object of metta. Instead of having metta to all beings or some beings, just have metta without an object. And then when the metta is strong, it usually very easily generates nimitta, a beautiful golden light.
කරනකොට ඒකේ බොහෝ දියුණුවකට යන්න පුළුවන්කම තියෙනවා.
And usually the nimitta which comes from metta bhavana is so beautiful, it has always has lots of piti sukha. It's very easy to stay with that nimitta and enter it and go into a jhana. The jhana you experience as a result of the path of metta is exactly the same as a jhana you experience, say, through our breath meditation. The jhana is actually the same. It's only the way you get into the jhana is different.
එතකොට අර විදිහට හොඳට මේ පොදුවේ මේ භාවනාව කරනකොට මෛත්‍රී වඩනකොට මෙත්තා කියන දේ වඩනකොට නිමිත්ත පහළ වෙනවා. එතකොට ප්‍රීති සුඛය ඔබට ඇති වෙනවා. දැන් ආනාපාන සතියනොත් අපි කරන්නේ නිමිත්ත පහළ කරගෙන ධානයට ඇතුල් වීමයි. මෛත්‍රී භාවනාවෙන් කරන්නේ ඒ විදිහටම නිමිත්ත පහල කරගෙන ධානයට ඇතුල් වීමයි. ඉතින් මෙතෙන්දි වැදගත් වෙන්නේ ওই ක්‍රමයකට හරි ධානයට ඇතුල් වීම තමයි වැදගත් වෙන්නේ.
And personally I found it very difficult to develop nimittas through karuna simply because karuna is where you are focusing on the pain of others and their suffering. And whenever I focus on the pain of others and their suffering, it is my nature to actually to be active, to try and do something about it. And I cannot be still when I practice karuna. That is my nature, so I find it very difficult to develop nimittas with karuna.
Karunawa kiyala kiyanne anungge vedanawedi tamange tamanda denena e kampane. Ethoda e madanan ඒ භාවනාව කරගන්න ගියත් අමාරුයි. මොකද ඒ කරුණාව ඔස්සේ මෙහෙවනකොට මට අනිත් අය කෙරෙහි මට නිසලව ඉන්න පුළුවන් කමක් නැහැ. අනිත් අයට මොනවා හරි ඒ වෙනුවෙන් උදව් කරන්න කියලා. හැබැයි ඒ මගේ தත්ත්වය. ඒ නිසා මට ඒ තුලින් නිමිත්ත හදාගෙන ධානයට පිවිසෙන්න අමාරුයි කරුණා කියන බ්‍රහ්ම විහාරයේ තුලින්.
And I have never done mudita upeka to the point of jhanas. I can imagine how mudita can work, because there you have joy with other people's attainments. And that joy, if you can get it very strong and take away the people who are causing that joy and greater nimitta, that could work. Upeka, I think, is extremely difficult to develop a nimitta, because it is just too peaceful and not enough happiness. For me, the nimittas have to be built on happiness. This is personal experience. I can't see how they can, a nimitta can be created without doing mudita or metta. The other two, I'm sure it can be done, the suttas say it can be done, but I do not know that path.
මුදිතාවේදී අනිත් අයගේ සැප පිළිබඳව තමන් සතුටු වෙනවා. ඒ තුල නම් මේ නිමිත්ත හදා ගන්න පුළුවන්. ඇත්තටම මම ප්‍රායෝගිකව දිනු කරලා නැහැ. ඒ පැත්ත මම ඒ ප්‍රයෝගික වෙලක් තියෙනවා. උපේක්ෂා කියන එකේ ඉතින් සාමකාමී මනසක් තියෙනවා. ඉතින් ඒ නිසා දැන් ඔය විශේෂයෙන්ම මේ නිමිත්ත හදා ගන්නකොට වටිනාම දේ තමයි සතුට එන්න ඕන. ඒ නිසා ඒ මට ඒ ගැන පෞද්ගලික විශේෂ කරගන්න පුළුවන් කියලා තමයි කියන්නේ තමන්ගේ අත්දැකීම මේකයි කියලා තමයි පැහැදිලි කරන්නේ. නිමිත්ත වරින් වර වෙනස් වී පහළ විය හැකිද? ගෞරවනීය ස්වාමීන් වහන්සේ venerable sir නිමිත්ත appears and disappears at times. Whether නිමිත්ත appears and disappears at times.
What is question, sir?
Yes. The question is whether නිමිත්ත appears at the time and once again it disappears.
Yeah, yes.
And come in a different form.
It is true that nimittas can come in different shapes and different colors, different intensities. As the mind settles down, the nimitta settles down into a one powerful, beautiful nimitta. So after a while that one gets a skill in recognizing the nimittas which will take you into jhanas and the nimittas which won't. Simple ones, brilliant ones, joyful ones are the ones which will take you into jhana. Complicated ones, ones which move around, are not very useful.
එතකොට මේ නිමිත්ත වරින් වර වෙනස්ලා පහළ වෙන්න පුළුවන්. සමහර අවස්ථාවල සර්වේව, සමහර අවස්ථාවල දීප්තිමත් ඒවා, සමහර අවස්ථාවල වැදගත්කමක් නැති නිමිති, ඔය විදිහට විවිධ ආකාරයේ නිමිති වෙනස් වෙයි පහළ වෙන්න පුළුවන්කම තියෙනවා. භාවනාවේදී අපි මනස පාලනය කරන්නේ නැතුව අතහරිනවා කියන එක ඉතාම පැහැදිලි. නමුත් සචිත්ත පරියෝ දපන කියන අවස්ථාවේදී මේ ක්‍රමයේ කොහොමද ගැලපෙන්නේ? ඉතින්දි කියවෙන්නේ පාලනය කිරීම නේද? Venerable sir, it is very clear that in meditation we let go of controlling the mind. But then how does it fit into the fit with the term there is that istansa sabbhava sakaranam and sajit pariyodhavana, to control the mind. There it is implied control, isn't it?
I thought Yodapana meant purifying the mind, cleansing the mind. So it's how that mind is cleansed and purified. You'll find by trying to purify the mind, it never gets purified. And it's finding this wonderful way of letting it go, letting things be, allowing it to become still. That is where purification happens. In the story of the Bodhisattva, before he became enlightened, he put his alms bowl, his patra, in the river Nirmala, making a resolution that if I am to become a Buddha, may my patra go against the stream of craving. And it did. That was not just a sign, that was also an understanding of how enlightenment happens, to go against the stream of will.
මෙතන සජිත්ත පරියෝ දබරන් කියලා කියන්නේ මනස දපන ගමනය කිරීමක් ගැන පාලනය කිරීමක් නෙමෙයි කියෙන්නේ මනස පිරිසුදු කිරීම පිළිබඳවයි. ඉතින් ඒ නිසා මෙතන මනස පිරිසුදු කරන්නයි උත්සාහ කරන්නේ. බෝධිසත්වයන් වහන්සේ නිවන් අවබෝධයට පෙර නිරංජරා ගමේ තමන්ගේ පාත්‍රය කියලා දෙවිලස අදිස්ථාන කරා. මම බුද්ධත්වයට පත් වෙනවා නම් මගේ මේ පාත්‍රය උඩුගම් බලාගත්වා කියලා. ඒක පාත්‍රය උඩුගම් බලාගියා. ඒ වගේ මේ මනස තමන්ට පුළුවන්කම තියෙනවා මේ පිරිසුදු කරගෙන ඒ වගේ අදිස්ථාන කරන්න පුළුවන්කම තියෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, අදිස්ථානය සහ චේතනාත්මක බලය කියන මේ කරුණු දෙක අතර වෙනසක් තිබේද? Venerable Sir, is there a difference between අදිස්ථාන and willpower? Or are they the same? ඒ දෙකම එකක්ද කියන අදහසක් කියනවා. Are they the same?
Adhisthana is one example of willpower. The Adhisthana, you ask, where did the Adhisthana come from? Did that come from you, or was it conditioned into you by listening to your teachers? So first of all, the Adhisthana is one example of willpower. It is more useful, perhaps it is one of the most useful forms of willpower, because it is put in place at a time when willpower is not so disturbing. And when it starts to do its work, it doesn't disturb the process of meditation. Adhisthana is like programming mindfulness.
Adhisthana kiyala kiyanne eka me dan api visin guru warya visin laba den deyak nevey eka tama visin athi karaganna deyak eka hariyata ara datta kawana wage දැන් තමයි මේ අදිස්ථාන කියලා කියන්නේ. ඒ දෙකම both of them are the same willpower and adhisthana.
And I think adhisthana is one example of willpower.
අදිස්ථාන කියලා කියන්නේ ඒ චේතනාත්මක බලයේ තියෙන එක පැත්තක් පමණයි. ඒ උදාහරණයක් පමණයි. මම වැල්ල නැති වී ගියත් තවමත් අපිට එකපාරට ගැස්සීම් වගේ දේවල් මේ ශරීරයේ ඇති වෙන්නේ නැහැ. When we are still after the breath has disappeared, why do we jerk suddenly and sure pass through the body?
Sometimes that could be because there is some locked-in tension in the body, and once you let the body go, that can be released as a jerk.
එතකොට ඇති වෙන යම් කිසි පීඩනයක් නිසා වෙන්න පුළුවන් මේ ශරීරය ඒ දැනීම නැතුව ගියාට පස්සේ ඒ පාට ඒ වගේ ගැස්සීම් වගේ දේවල් ඇති වෙන්න පුළුවන්.
One meditator in Perth many years ago said she got into a very peaceful meditation, but her neck and her shoulders became very, very hot.
මේක කලින් මේ කෙනෙක් භාවනා කරනකොට එයා හොඳ භාවනාවක හිටියත් එයාගේ මේ වෙල්ල ඒ වගේම උරහිස් බොහොම මේ උණුසුම් භාවයකට පත් වුණා.
I did not read her mind, but I knew why her shoulders were hot. I asked her, when did she have her car accident?
Mama, ඇයගේ මනස කියුවේ නැහැ. නමුත් මට පෙනී ගියා ඇයට මේ රියනතුරක් සිදු වෙලා තියෙනවා කියලා.
Because the most common form of back and shoulder pain is because of what is called whiplash when you have car accident. I know from much experience that when you get very peaceful, if there is any injury to your body, at that stage in meditation, your bodily energies go to that place. You experience it as a hot spot in your body. It is the way the body heals itself.
යම්කිසි කෙනෙක් ඒ වගේ අනතුරකට ලක් වෙලා ඉන්නකොට ඒ අනතුර තියෙන ස්ථානයේ ඒ තුවාලයක් වගේ දෙයක් සිදු වෙන තැනට සම්පූර්ණ ශක්තිය ගිහිල්ලා ඒකෙන් ඒ විශේෂම මොනසුමක් වගේ දෙයක් ඉට වෙන්න පුළුවන් කියලා.
Many women meditating had hot spot in their breast and it was quite clear that they had stopped breast cancer. It is at that stage of meditation when the body disappears, when you let it go, that healing can happen. And I've seen this many, many times in meditation retreats. There was one man in a retreat I gave in Sydney. During the retreat, he was breathing very heavily. And someone wrote in question, can you please tell meditators to breathe quietly?
විශේෂයෙන්ම ඒ භාවනාව කරගෙන යනකොට අර වගේ ඒ සුව කිරීමේ හැකියාවන් ශරීරයේ තියෙන දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම සමහර අය ඒ භාවනා කරනකොට අර හුස්ම ගැනීම වගේ කෙනෙක් අර හයියෙන් හුස්ම ගන්න හුස්ම ගන්න විදිහට භාවනා කරපු ආකාරය මට මතක් වෙනවා.
Then I told all the meditators that man had a cancer, a tumor in his nose. He was untreatable and the doctor had given him no hope of survival. This was his last chance to live, to try meditation. On the last day of the retreat, he told me he heard pop sound and he could breathe again, but only for 1 minute, and then the tumor closed in again.
ඒකෙන් හිලියරයක් වෙන නිසා මියාගේ මේ හුස්ම ගැනීම අතර කරන්න පුළුවන් කියලා ඇහුවා. කොහොම නමුත් එයාට තිබුණා මේ පිළිකාවක්. දොස්තර මහතුතුමා මෙයාට සුවපත් කරන්න බෑ කියලා. ඉතින් මෙයාට පිළිච්ච අන්තිම අවස්ථාව තමයි මේ විදිහට මේ භාවනා කිරීම. මෙයාට එකපාරටම ශබ්දයක් අර පොප් කියලා හඬක් ඇහුණා.
I thought he'd left meditation too late. But I saw him several years afterwards. He came to one of my meditation classes in Sydney. This man came up and said, do you remember me? I said, no. He said, I was that man in your retreat. Now my cancer is totally gone. The meditation worked. And now he's spending the rest of his life teaching others how to meditate.
අන්තිමට මම ආදරවල දැම්ම කියලා. ඊට කාලෙකට පස්සේ මෙයා ඇවිල්ලා මාව හම්බෙලා ඇහුවා ස්වාමීන් වහන්සේ මාව අඳුරන්න පුළුවන්ද කියලා. මම තමයි ගුවර භාවනා කරපු කෙනා. දැන් මම භාවනා උගන්වමින් කාලය ගත කරනවා කියලා
කිව්වා.
පිළිකාව හොඳ වෙලා ගියා. දැන් මම මේ භාවනා කිරීම තුළින් මගේ පිළිකාව හඳුනා දැන් මම භාවනා උගන්වමින් කාලය ගත කරනවා.
So whatever happens, just once the mind is peaceful, the body disappears. Any jerk, any hot spot, anything which happens is always very good for your health.
ඒ නිසා මේ භාවනා කරනකොට ඔය ශාරීරිකව ඇතිවන විවිධ වෙනස්කම් දැනීම් වගේ දේවල් හැම දෙයක්ම ඔබට මේ ශරීර සෞඛ්‍යයට බොහොම හොඳයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස, ගිහි කෙනෙකුට ටිකක් භාවනා කරන්න උපදෙස් දෙන්න. මොකද මේ අපගේ දරුවන් නිදහස් වෙන තුරු, එතකොට මේකෙන් මේ ටිකක් කියලා අදහස් කරන්නේ මොකද්ද? මොකද මේ විශේෂයෙන්ම මේ ගිහි කෙනෙක් හැටියට ධානයකට පත්වීම අමාරු කාරණාවක්ද? නිර්වස ඇඩ්වයිස් ලේපර්සන්, අපි කියන්නේ මේ ඔබ වහන්සේ මේ මම කියපු විදිහට ඔබ වහන්සේ ගිහි කෙනෙකුට උපදෙස් දුන්නා ටිකක් භාවනා කරන්න කියලා. මොකද මේ දරුවන් ස්වාධීන වෙනතුරු ඒක ටිකක් කියලා අදහස් කරන්නේ මොකද්ද? ඒකෙන් කියන්නේ මේ ගිහි අයට නිවන් අවබෝධයන් ලබා ගැනීම අමාරුයි කියන එකද? Venerable sir, you have advised a lay person to meditate a little, right? This is quoting.
I say many things.
Yeah, yeah. Now until the children are, till the children are independent.
Oh, yes, yeah.
What do you mean by a little here? Is it indicate that as a lay person with a family life, it is difficult to attain a jhana?
Yeah. If you are a lay person, then meditate at least as many minutes every day as you spend eating. So how many minutes do you spend eating your rice and curry? Or whatever else you eat. Count those minutes up and at least spend that time on meditating, if not more. If you can find time to eat, you can find time to meditate. The reason I said that to a person was you have to look after your children. And if you just meditate and meditate and meditate and don't look after your children, you're not doing your duties as a mother or a father.
විශේෂයෙන්ම දැන් ගිහි කෙනෙක් හැටියට දැන් ඔබගේ ආහාර ගැනීමට ඔබ කොච්චර වෙලාවක් ගන්නවද? ඒකෙන් ඔබට පුළුවන්කම තියෙනවනේ මේ භාවනාවට කොටසක් යොමු කරගන්න. බැලුවත් දැන් ඔබ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් හැටියට ඔබගේ දරුවන් ඒගොල්ලන්ගේ කටයුතු කරේ නැත්නම් මොන වගේ තත්ත්වයක් දුදා වෙන්නේ?
And in your next life, make Adisthana, don't have any more children. Have a little cat or a little dog or some pet. They're much easier to look after than children.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, අපි ඔබ වහන්සේට ඉතාම කෘතඥතාව පළ කරනවා. ඔබ වහන්සේගේ මේ සක්මන් භාවනාව පිළිබඳ කරන ලද ඒ ඉතාම වටිනා විග්‍රහය පිළිබඳව ඒකට බොහොම ස්තුතියි. තායිලන්තේ හොඳ ආරණ්‍යවාසී අරණ්‍යයක් තෝරා ගැනීමේදී, ඒ කියන්නේ විමර්ශනය කිරීමේදී කොහොමද මේ තෝරාගන්නේ මේ අත්තරව දානවලද අත්තර දමනවලද මේ සක්මන් භාවනා මධ්‍යස්ථාන? මේ සක්මන් භාවනා මාර්ග සක්මන් මාර්ග කියන්නේ. Venerable sir, we are grateful to you for an excellent exposition on walking meditation. Thank you for that. Is it true that in Thailand, to check a good forest monastery, one observes whether there are well worn out walking meditation paths?
Not necessarily. There may be worn walking meditation paths from the past. The best way to know if it's a good meditation monastery is to look at the inhabitants to see how peaceful, how calm, and how secluded they are. If they're sitting around talking to each other too much, it's not a good meditation monastery.
මළුව ගැන නෙමෙයි බලන්න ඕන වාසය කරන අය පිළිබඳව ඒ ආරක්ෂාව පිළිබඳව විශේෂයෙන්ම ඒ ඉන්න අය කතා කර බහ කර කර ඉන්න අය නම් ඒ ස්ථානය මේ හොඳ භාවනා මධ්‍යස්ථානයක් කියලා කියන්න පුළුවන් කමක් නැහැ.
Letting go, like you said,
re-meditation.
That's what I felt like.
Okay, so you felt it was a good place to do that?
No, he's asking like,
where's the best place?
Learn walking meditation.
That is you? You are the one who has
it? No. Like, the translation was incorrect, that's why I'm trying to
okay.
Somebody is asking about,
where? No. Whether there are well worn out walking meditation paths. Is it true that in Thailand to check a good forest monastery, one observes whether there are well worn out walking meditation paths?
It's already written in English.
Yes, yes.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රී ලංකාවේ බොහෝ ආචාර්යයන් වහන්සේලාගේ අදහසට අනුව ධ්‍යාන ලබා විදර්ශනා කරන්නට සිටියොත් මේ ජීවිතයේ මරණයට පත්වන තුරු මගඵල නොලැබිය හැකි බැවින් ශුෂ්ක විදර්ශනා ක්‍රමයයි හඳුන්වන භාවනා ක්‍රමයක් ඉගැන්වේ. එම ආචාර්යයන් වහන්සේලා විසින් රචිත ඉතා වටිනා ධර්ම පුස්තක පරිශීලනය කරන අපට ඇතිවන අවබෝධයට අනුව එතුමන්ලාගේ දැනුම අවබෝධය ඉවතලිය නොහැකි මොත් ධ්‍යාන යනු බුද්ධිමය මිනිසාට ලැබිය නොහැක්කක් නම් බුදුපියාණන් වහන්සේ එසේ දේශනා කරනු ඇද්ද පහදා දෙන්න. වෙන්ඩබල් සර්, most of the meditation teachers in Sri Lanka, according to them, if we are there to have jhanas, especially having jhanas to come to insight, sometimes we may die in this life without having path and truth. Therefore they teach what is called Shushka Vidarshana system. Yeah. Dry vipassana system. Those teachers have written some valuable Dhamma books, and we use them according to their, especially as long as they have written valuable Dhamma books, we cannot just throw them away. Especially jhanas are something that intelligent human beings can attain. That is why, if it is not so, the Buddha has not expounded such a thing. Explicate.
Okay. As I mentioned earlier, if you look throughout the whole of the Sutta Pitaka, there is no mention of Sukha Vipassika. That was an invention afterwards. So if Sukha Vipassika is a very good way to retain Magapala, then why didn't the Buddha teach it?
මම මීට කලමුත් ඔබට කියලා තියෙන විදිහට මේ සුෂ්ක විදර්ශනාව කියන එක බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සූත්‍ර දේශනාවල සඳහන් කරලා නැහැ මේක පසුකාලීනව ඇතිවෙච්ච එකක්. ඒ නිසා මේක ඉතාම හොඳ ක්‍රමයක් නම් ඇයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ නැත්තේ?
පසිනස්.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ, වහන්සේගේ අධ්‍යක්ෂණයට අනුව භාවනා ගුරුවරයෙක් හැටියට ඔබ වහන්සේ සමහර අයට මේ විශේෂයෙන්ම හුස්ම ගැනීම පිළිබඳව ඒක භාවනා අරමුණක් හැටියට සුදුසු නැහැ කියලා ඔබ වහන්සේ දකින්නවාද? විශේෂයෙන්ම එහෙම කසිනයක්, සමහර වෙලාවට කසිනකෝ ශාරීරික කොටසක් ඊට වඩා ඒ භාවනා අරමුණේ කියලා අරගෙන භාවනා කරනවා නම් ඒක ඊට වඩා හොඳයිද? කොහොමද කෙනෙක් තමන්ගේ චරිතයට අනුව භාවනා අරමුණක් ලබා ගන්න තෝරා ගන්න? Venerable sir, in your experience as a teacher, did you see that for some people the breath is not a suitable object for meditation, and that perhaps the kasina or part of the body works better? How to find out which object suits one's character?
Okay. Sometimes in the West, I start by teaching breath meditation. And if they find difficulty with that, then I teach them Anapanasati. If that doesn't work, I teach them Maitra Bhavana. And if that doesn't work, I teach them loving kindness. If that doesn't work, I teach them letting go. If that doesn't work, I teach them breath meditation. I go round and round, because they're all basically the same type of meditation.
See, Mama, Bhattagira Bhavanavanmala, Nidhaturinakota, Mama Samarvilavata, ආනාපාන සතිය ගැන කියලා දෙනවා, මෛත්‍රී ගැන කියලා දෙනවා. එතකොට සමහර වෙලාවට අත්හැරීම ගැන කියලා දෙනවා. ඉතින් විවිධ විවිධ ක්‍රම මම භාවනා ක්‍රම කියලා දෙනවා. ඉතින් ඒ විදිහට තමයි මම භාවනාව ගැන කියලා දෙන්නේ.
Yes, what are they? No, I just want us to... There it is, very good. All the... Sorry, Santi. The microphone. Because all the world, all the meditation, Anapanasati, Kasina, Maitri meditation is always about how to keep the water still, how to make your mind still. That's all about letting it go, putting it down. Whether it's Kasina, whether it's Maitri, whether it's Anapanasati, it's always about just letting the things go so your mind can become still.
ඉතින් කසින භාවනාවක් වුණත්, ආනාපානසති භාවනාවක් වුණත්, මෛත්‍රී භාවනාවක් හැම භාවනාවක් හැම එකකින්ම බලාපොරොත්තු වෙන්නේ මනස සංසුන් කිරීමයි, අතහැරීම ගැනීම. මරණ වේදනා, ගෞරවනීය ස්වාමීන් වහන්සේ, මරණ වේදනාව ඇති වන ආකාරය මොන විදියට ශරීරයේ මොන විදියටද ශරීරයට දැනෙන්නේ? මේ අවස්ථාව වන විට depression ඇති වේ. මේ අවස්ථාවේ මානසික ක්‍රියාකාරීත්වය වෙනවාද? වේදනාව විස්තර කරන්න. Venerable sir, when we have that pain, how we feel it? When at this moment, how, whether we get depression, how the mind, how mind works at this moment, especially the please explain about
death pain. Okay. These days, when you die, you probably have doctor give you morphine.
Nidhasara bovilavata?
Morphine.
Oh. Nidhasara uba vedana nasaka dino dastara matu.
So you have it very easy. But some people worry if you take morphine, does that mean that you're not mindful when you die?
ඒ සමහර අය කැමති නෑ මේ වේදනාව නාසය ගන්න මොකද ඔබ මරණ වෙලාවේ සවිඥානික නෑ කියලා.
Up to just before the point of death you will not be mindful. But just as the death process begins the stream of consciousness separates from the body. And when that happens the morphine which is just affecting the brain stops affecting your mind. You have clarity.
අර වේදනානාශකයේ ක්‍රියාත්මක වෙනකොට අපේ විඥානයේ ඒ සිටිවිලි ධාරාව නතර වෙන්න පටන් ගන්නවා.
Just like in the meditation you're doing here, when you let go of your body, whatever aches and pains which you have in your body disappear when you get to nimitta stage, when you're free of the five senses. The death process is similar. This is, in death, you have no choice. The five senses disappear.
Bhavanavedi, kramakraminga sarire vedanavan nathirayana wage, anivaryenma maraney siduwana velavet, obata sarire nodaniyena. Eka swabhavika siduwana deyak.
And many people who die but are revived afterwards, they have the experience called near-death experience, the floating out of their body in Manomayakaya and seeing a brilliant, beautiful light. Do you know what that light is?
බොහෝ දෙනෙක් මැරිලා ආපහු කනාප අවස්ථාව කියලා කියනවා. ඒකට අපි කියන්නේ ආසන්න මරණාන්තයේදී near-death experiences කියලා. ඊට පස්සේ ආ මනෝමය කායකින් ඉන්නවා. එයාට ඒ වෙලාවේ ආලෝකයක් පාර වෙනවා. උඹ දන්නවද ඒ මොකක්ද ඒ ආලෝකය කියලා?
That light which people report seeing after they die, before they are revived, is exactly the same as a nimitta. Your five senses have disappeared. The last which is left is the citta. Everybody sees nimitta just after they die. The brilliance of it will decide your rebirth, whether you're pure-hearted, whether you're kept sila, but also your skill in dealing with the nimitta which you learn in meditation will also help you enormously, either get a very good rebirth or maybe no rebirth at all.
ඕනම කෙනෙක් මරණ අවස්ථාව වෙන විට මේ නිමිත්ත පහළ වෙනවා. සමහර අයට ඉතාම අලංකාර නිමිත්තක් පහළ වෙනවා. ඔබගේ සීලය පිරිසුදු නම් මේ වගේ අලංකාර නිමිති පහළ වෙනවා. එතකොට අර නැවත පනාපු අය මේ වගේ නිමිත්ත දැක්කා කියලා කියනවා. සමහර වෙලාවට ඔබට මේ වගේ ලස්සන නිමිත්තක් ඇති වුණොත් ඔබේ ඊළඟ භවය හොඳ තත්ත්වයකට කරගන්න පුළුවන්. සමහර අය නිමිත්තක් දකින්නම නැතු වෙනවා.
I will let you know how to stop rebirth. You will not be able to do this yet, but this is what happens. When you die, you see that nimitta. Don't move. Be totally still. If you don't move, no sankhara means no rebirth consciousness. But many of you can't be still even now. You always interfere and do things. The ability to be still, to let things be, to stop the sankhara called Chetana, to stop it long enough, the rebirth doesn't occur. That is the cause of the end of rebirth. Sankhara nirodha, vijnana nirodha. So be so still, the sabba sankhara samatha, that sankhara, so still, the rebirth doesn't happen. You're learning stillness, which is one of the great causes for the end of rebirth. But of course, how you be still is realizing there's no one there.
මම ඔබට කියලා දෙන්න කොහොමද මේ නැවත ඉපදීම නතර කරන්න කියලා යම් කෙනෙකුට පුළුවන් නම් ඒ නිමිත්ත පහළ වෙච්ච වෙලාවේදී තාම නිශ්චලව ඉන්න ඒ වෙලාවේදී ඔබට පුළුවන්කම තියෙනවා. එතකොට සංස්කාර සංස්කරණය වෙන්නේ නැහැ. ඒ කියන්නේ චේතනා පහළ වෙන්නේ නැහැ. එතකොට සංස්කාර විරෝධයෙන් තමයි විඥාන නිරෝධය සිදු වෙන්නේ. එතකොට සංස්කාර විරෝධ කරොත් ආභෝ විඥානය හටගන්නේ නැහැ. නැවතු ප්‍රත්‍යක්ෂ සිදු වෙන්නේ නැහැ. එතකොට ඒ නිසා ඒ අවසාන මොහොතදී ඊටාම නිහඬව පසුරුවත් වීම ඊළඟ භවයට ගමන් කරන්න නැතුව ඉන්න පුළුවන්කම තියෙනවා. Once again, regarding that Sustra Vidarshana, is it necessary?
That I think so, because...
Yes.
As a, the, again, just, I've just... Again, the Buddha never taught Sukha, Vidarshana. He taught Eightfold Paths. And every time the Buddha described Samadhi, Samma Samadhi, it was always four jhanas. So there's no escaping. The Eightfold Paths includes jhanas. People like an easy way, a way without jhana, a shortcut. But once it happened, a few years ago, I was in Sri Lanka and I gave a talk at in Kandy, in Peradeniya University. And my host was driving me back to Colombo and decided to take shortcut. He got lost. We ended up just north of Kalutara. People were waiting for us. We were 4 hours late behind the people who took the straight road. Please do not take shortcut. Shortcut means you always get lost and it takes more time. Take Eightfold Path, the high road to Nibbana.
ඒ කියපු කාරණාවේදී මම විවිධ විස්තර කියන්නේ උනාසී කියලා දුන්නේ. උනාසී විට ඔබගේ අත්දැකීමක් අනුව තමන්ට මාර්ගයේ වැරදිච්ච අවස්ථා මේ කෙටි පාරවල් වලට කියලා. ඒ නිසා මේ විශේෂයෙන්ම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්න කියන කාරණාවයි උනාසී කියලා දුන්නේ. මර්ශනාත්මක ප්‍රශ්නයක් මේකේ මේ සියලු දෙනාගේ හැසිරීම පිළිබඳව මේක අපි ගැඹුරු විග්‍රහයක් කරනවා. සත්‍ය භාවනා කරන්නේ නැහැ ඒ වගේ නේද කියලා ප්‍රශ්නයක් අහනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සියලුම භික්ෂුන් වහන්සේලා පාහේ පළවන දවසේ මේ ශාලාවේ භාවනා කරා උදේවරුේ. ඒක දකින්න හරි දර්ශනීය දර්ශනයක්. නමුත් මට දැන් පේනවා බොහෝ ටික දෙනයි දැන් එහෙම භාවනා කරන්නේ. බොහෝ දෙනෙක් ඒගොල්ලන්ගේ ශරීර සලකන්නේ ඒගොල්ලන්ගේ යාළුවන්ට වගේ. හාමුදුරන් වහන්සේලා පමණක් නෙවෙයි, ඒ වගේම මෙහෙණින් වහන්සේලා, ඒ වගේම අනිත් අය. බොහෝ පිරිමි පාර්ශ්වයේ වහන්සේගේ උපදෙස් හරියට පිළිපදලා නැහැ. මම හිතනවා ඒ අයට නැවත උගන්වන්න ඕන කියලා. විශේෂයෙන්ම කොහොමද ගෙවල් හොරු ගෙවල් වලට මං පහරන්න ඕන විදිහට එන්නේ කොහොමද කියලා කියලා දෙන්න ඕන කියලා. මේ අදහස් ටික මගේ භාවනාවේ මුලදීම වගේ මට ආවා. මං ඒව පසුපසට දැම්මේ නැහැ. මං ඒව පාලනය කරන්න කියන්නේ ඔබ වහන්සේගේ ශ්‍රේෂ්ඨ උපදෙස් පිළිගෙන. මං ඒවට එන්න ඉඩ හරිනවා, යන්න ඉඩ හරිනවා. මගේ මනස සාමකාමී වෙනවා, ඒ වගේම ප්‍රීතිමත් භාවයට පත් වෙනවා. මම හරිද? ඒක නම් කරුණා කරලා මට මේ ගැන කියලා දෙන්න. එතකොට උත්තරේ උනාස් දෙන්නේ නේද? එතකොට සර් almost all the monks were meditating in the main hall on the very first day morning. It was delightful to me, but now I can see very few of them are meditating. I think most of them following your advice are treating their bodies, thinking as their friends. But not only monks, but also nuns and others. Many men haven't taken your advice well. I think you may teach them again how to act as burglars by acting in front of them. These thoughts are coming to my mind at the very beginning of my meditation. I don't push them back. I don't control them. Following your great advice, I let them come and go. Then mind becomes peaceful and delightful. Tell my right. Please explain me kindly.
And remember that at the beginning of this retreat, all the monks who were meditating here, they hadn't let go of their bodies. Now when they come here, their bodies have disappeared, so you cannot see them. I did also tell the monks to, there's many places to meditate. You don't have to always meditate in the hall. So in the quiet places of this compound, whether it's in your rooms, whether it's under the trees, or wherever you find a quiet place, meditate there. And as for the one who asked that question, remember I always said, don't look at other people, look at yourself. You have fault-finding mind. Bad meditator.
මම උපදේශ දුන්නේ නෑ මේ හෝල් එකේම භාවනා කරන්න කියලා. මම කිව්වා තමන් කැමති දෙකලා තැන්වල භාවනා කරන්න, මිදුලේ ඒ තැන්වල භාවනා කරන්න. එහෙම කියලා කිව්වා. ඒ වගේම මම කියලා දුන්නා මේ වැරදි හොයන මනසක් හදාගන්න එපා කියලා. ඉතින් මේ බොහෝම මේ නරක භාවනා
යෝගී. Okay, any more questions?
Yeah.
Right, that's the last one.
Yeah.
Ah, very good. Okay. Now we will all vanish. Very good.